මේ වගේ ස්ථානයක උපදෙස් සහිතව භාවනා කිරීම පුහුණු වීම එක ක්‍රමයක්. ඒ වගේම ඔබතුමාගේ ප්‍රශ්නේ, ඒ වගේම ඉතින් රාජකාරී කරන තැනකදී කොහොමද භාවනා කරන්නේ? ඈ
රාජකාරී කරන අතරතුරදී
ඔව් දැන් මේ අපි අද පුරුදු වුණු භාවනා වලින් රාජකාරී කරන තැනකදී මොකද්ද කරන්න පුළුවන්? සිහියෙන් ඉන්න පුළුවන් නේ. සිහියෙන් ඉන්න ඕනේ. නේ රස්සාව කරගන්න ඕන නම්, රස්සාව බේරගන්න ඕන නම් සිහිය ඕනේ වෙනවා කොහොමද? හොඳ සිහියක් ඕනේ වෙනවා. ඔව් එකක් තමයි සිහිය ටිකක් වැඩියෙන් තියාගන්න. සිහිය පුරුදු කරන්න පුළුවන් රස්සාවෙදී. ඉතින් ඒ නිසා මේක හරි වැදගත්. හරි වැදගත්. ඔව් මේ එකක් තමයි සිහිය. සිහිය කියන්නේ අපි තුමු කොහොමද දැන් සිහිය උදව් කරගන්නේ රස්සාවට, නැත්නම් රස්සාව උදව් කරගන්නේ සිහියට කොහොමද? ඈ ඔව් එතම සිහිය උදව් කරගන්න පුළුවන් රස්සාවට ඒ තියෙන වැඩ පිළිවෙලකට කරන්න. පිළිවෙලකට වැඩ කරන්න රස්සාවක් කරන්න සිහිය තියෙන්න ඕනේ. දැන් අපි ලියුමක් හදාගෙන ඉන්නකොට ඔන්න දුරකථන ඇමතුමක් එනවා. ඒතර මේ ලියුම ඉවර කළා නෙමෙයි ඇමතුමට කතා කරන්න වෙන්නේ අපිට. දැන් එතකොට ඔන්න සිහිය පාවිච්චි කරන්න පුළුවන්. මම මේ ලියුම කොහෙන්ද නැමැත්තුවේ? කොයි කොතනින්ද නැමැත්තුවේ? ඒක සිහිය තියාගන්න මොන කාරණේද තිබ්බේ ලියාගන්න බැරුව දැන්? ලියාගෙන ගියානේ ඔළුවට ආපු අදහසක්. නමුත් ඒ මුළු අදහසම කොලේට ආවේ නැහැ. ඒ අතරේනේ කෝල් එක ආවේ. ඒතර ඒ සිහියට ගන්න ඒ අදහස, මෙන්න මේ අදහස තාම ලිව්වේ නැහැ මම. ඒ අදහස සිහියේ තියාගෙන ඊළඟට අර ඇමතුමට කතා කරන්න පුළුවන්. එතකොට ඇමතුමට ජහසේ කතා කර ඉවරලා ඒ දුරකථනයේ තිබ්බහම ඔන්නර මතකයි, දැන් නවත්තපු තැන මතකයි. එහෙම නැත්නම් අමතක වෙනවා. කොහොම ඉක්මනට අමතක වෙනවා. ඉතින් ඒ නිසා අපිට ඔය එක වැඩක් ඉවර කළා නෙමෙයි ඊළඟ වැඩේට යන්න වෙන්නේ රාජකාරියේදී. ඉතින් මේ භාගෙට ඉවර කරගෙන යන වැඩ ගැන සිහිය තියාගන්න. හොඳ සිහියෙන් නවත්තන්න වැඩක් නවත්තනකොට. දැන් ඊළඟට ඔය ටෙලිෆෝන් එකට අපි රස්සාව කරනකොට කී වතාවක් කතා කරන්න වෙනවද? ඒ වෙලාවේ බලන්න, දැන් මම සමහර අයට කියනවා ඒ ටෙලිෆෝන් එක රින් වෙනකොට ඒක 100ෙන් අහන්න. දැන් ඒක අපි පළවෙනි පාරම රින් වුණාට ගන්න නැහනේ. දෙතුන් වතාවක් වදින්න ඇරලා එතකොට ඒ එක වතාවක් හරි 100ෙන් අහන අන්තිම වතාව ටෙලිෆෝන් එකට හෙලෝ කියන්න කලින් ඒ වදින අන්තිම වතාවවත් 100ෙන් අහන්න ඔක්කොම වැඩ නවත්තලා හොඳ අවධානයෙන් ඒක අහන්න. නැත්නම් තප්පර දෙකක් විතර නේ. 100ෙන් අහන්න. 100ෙන් අහලා ඒ කතා කරන්න. එතකොට අපි දුරකථන ඇමතුම් 50කට දවසකට කතා කරනවා නම් 50 වතාවක් භවනා කරලා තියෙනවා දන්නේම නැතුව. ඈ ඒකට වෙලාවක් ගියෙත් නැහැ. දන්නේම නැතුව 50 වතාවක් කතා කළා. 100ෙන් කතා කරලා තියෙනවා. දැන් ඒ තියෙන ඊළඟ වාසිය තමයි අපි දැන් මේ රස්සාවක් කරනකොට අපි ඇතුලේ ආතතිය ඇති වෙනවා, වේග ඇති වෙනවා. දැන් ඔක්කොම අර කෝල් එකට කතා කරනකොට ඒවත් පිට වෙනවා. ඒව අවශ්‍ය නැහැ. ඒ අහන් ඉන්න කෙනාට. නමුත් ඒවත් අපින් යනවා. ඉතින් ඒ නිසා අර සිහියෙන් තප්පරයක් දෙකක් ඒ දුරකථනේ නාදෙනවා අහන් ඉන්න පුළුවන් නම් අර ටික පැත්තකට කරගන්න පුළුවන්. ඉබේටම ඒ අපේ හිතේ තිබිච්ච කලබල ආවේග පැත්තකට යනවා. පැත්තකට ගියනලා නිදහස් හිතකින්, විවේකී හිතකින්, නැවුම් හිතකින් අර දුරකථනේට කතා කරන්න පුළුවන්. ඒ කියන එක අහන් ඉන්න පුළුවන්. ඒට හරි උත්තරයක් දෙන්න පුළුවන්. දැන් ඔය සිහිය ගැන කතා කරේ. තව මොනවද කරන්න පුළුවන් ඔෆිස් එකේදී? බොහොම හරි. දැන් රස්සාවක් හැකියාවක් කියන්නේ ඉතින් කාට හරි කරන උදව්වක් ඒක එක්කෙනෙකුට නෙමෙයි. ඒක දැන් සේවය කියලා කිව්වේ. දැන් මේ වචනේ එච්චර නැහැ කියෙන්නේ නේ. සේවය කියන වචනේ. ඒක නෑ දැන් සර්විස් එක කියන එක නැහැ. රස්සාවකට යනකොට අහන්නේ නිමාඩු කීයද පඩි කීයද? ඈ රස්සාවක් හොයන්නේ ඒ අදහසින් නිමාඩු කොච්චර තියෙනවද පඩි කීයක් තියෙනවද? කරන්න තියෙන්නේ මොකද්ද කියන එක වැඩි අහන්නේ නෑ. දැන් රැකියාවක් හොයනකොටයි සම්මුඛ පරීක්ෂණ වලට යනකොටයි ওই ප්‍රශ්න දෙක තමයි අපි වැඩිපුර සැලකිලිමත් වෙන්නේ. නෑ එතනින් ඒක සේවයක්. කාට හරි කරන සේවයක්. අතර ඒ සේවය ඒ භාවනාවක් විදිහට කරන්න පුළුවන්. ඒක දානයක් විදිහට කරන්නත් පුළුවන්. භාවනාවක් විදිහට, උදව්වක් විදිහට, උපකාරයක් විදිහට අපේ මෛත්‍රිය කරුණාව දියුණු වෙන විදිහට වැඩ කරන්න පුළුවන්. එතකොට තමන් හමුවට එන කෙනෙක් දිහා මෛත්‍රියෙන් බලන්න පුරුදු වෙන්න පුළුවන්. දෙක හරීම වැදගත්. එහෙම නැත්නම් වෙන්නේ එන ඔක්කොම අය පේන්නේ කරදරකාරයන් විදිහට නේ. හතුරන් විදිහට තමයි පේන්නේ. විශේෂයෙන් 12න් පස්සේ එන අය. 12න් පස්සේ එන අය හතර විතර වෙනකොට වැඩිපුරම එන අය මහා කරදරකාරයෝ ගොඩක්. ඉතින් ඒයින් විඳින්නේ අපි. ඒ ඇත්තත් විඳිනවා. ඒ අයගේ වැඩ හරියට කරගන්න බැරි වීම නිසා. හැබැයි ඊට වැඩිය අපි විඳිනවා එකෙන්. අපි ලෙඩ වෙනවා. රැකියාව නිසා කී දෙනෙක් ලෙඩ වෙනවද? රස්සාව නිසා. ඒ කරන ද රස්සාව නිසා ලෙඩ වෙනවා කිව්වහම මේ සමහර රස්සා නිසා ශරීරයේ ලෙඩ වෙනවනේ. ඒක ඉතින් සාධාරණයි නේ. කරන රස්සාව හැටියට සමහරට අනතුරුදායක රැකියා නිසා ශරීරයේ තුවාල වෙනවා, ලෙඩ වෙනවා. එහෙම නෙමෙයි. කිසිම ඇඟේ මහන්සියක් නැහැ. නමුත් ඔව් ඒ නිසා අපි ලෙඩ වෙනවා. ශරීරියත් ලෙඩ වෙනවා, හිතත් ලෙඩ වෙනවා රස්සාව නිසා. එතකොට ඒ ලොකු අවාසනාවක්. එතකොට විස්රාම යන්නේ රෝගියෙක් නේ. විස්රාම යන්නේ රෝගියෙක්. එහෙම නෙමෙයි. නිරෝගී කෙනෙකුට විස්රාම යන්න පුළුවන් රස්සාව සේවයක් විදිහට කළොත්, සිහියෙන් කළොත්, අර එන අයට උදව් කිරීමේ චේතනාවෙන් මෛත්‍රියෙන් රැකියාව කළොත් රස්සාවට ගිය දවසට වැඩිය නිරෝගී කෙනෙක් විදිහට විශ්‍රාම ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔන්න බ්‍රහ්ම විහරණ වඩන්ටත් රස්සාව උදව් කරගන්න පුළුවන්. ඔය මෙත්තා කරුණා වගේ මෛත්‍රීන කෙනෙක් දිහා මිත්‍රත්වයෙන් බලන්න. පුළුවන් නම් උදව්වක් කරන්න. පුළුවන් හැම අවස්ථාවෙම බලන්න උදව්වක් කරන්න. බැරිම වෙලාවල් තියෙනවා. ඉතින් ඒවට උපේක්ෂාවක් ඕනේ. හැමේ අපිට දිව්‍යන් වහන්සේ නෙමෙයිනේ කියන හැම දෙයක්ම කරලා දෙන්න එහෙම බෑ. හැබැයි බෑ කියන එක වුණත් කරුණාවෙන් කියන්න පුළුවන් නะ. බෑ කියන එක තරහෙන් නැතුව කරුණාවෙන් බෑ කියන්න පුළුවන් නะ. දැන් එහෙම මේ පාවිච්චි කරන්න පුළුවන්. දැන් එහෙම රස්සාව කරොත් රස්සාවෙන් හැන්දෑවට ගෙදර එන්නේ බොහොම සතුටින් ඉන්න කෙනෙක්. මහන්සි වෙන්න පුළුවන්. නමුත් සතුටින් තමයි ගෙදරට එන්නේ. උදේට යන්නේ සතුටින්. දැන් මේ අදහස සමහරයන්ට කිව්වහම ඉතින් සමහරට බොහොම 100ට එක්කෙනෙක් විතර ක්‍රියාත්මක කරනවා. නමුත් ඒ ක්‍රියාත්මක කරාම ටික කාලයක් ක්‍රියාත්මක කරනකොට ඒ යත්තන් කියනවා හරියට මේ පන්සලකට භාවනා මධ්‍යස්ථානයකට යනවා වගේ හැඟීමක් තමයි එන්නේ ඔෆිස් එකට යනකොට. ඒ වගේ හැඟීමක්. ඒක එච්චර පූජනීය හැඟීමක් එනවා, සුද්ධ වූ හැඟීමක් එනවා තමන්ගේ කාර්යාලයට වැඩ කරන තැනට යනකොට. මොකද එතනින් තමන්ට ලැබෙන ප්‍රයෝජනේ පේනකොට ආධ්‍යාත්මික පැත්තට, අනිත්‍යයට තමන්ගෙන් කරන සේවයේ පේනකොට ලොකු ගෞරවයක්, පූජනීය හැඟීමක් ඇති වෙන රස්සාව ගැන. ඉතින් ඒ නිසා මේ රැකියාව ආධ්‍යාත්මික ජීවිතයට කොහෙත්ම බාධාවක් නෙමෙයි. ඒ උදව්වක් කරගන්න පුළුවන්. ඒතර භාවනාව දියුණු කරගන්න රස්සාව උදව් වෙනකොට රැකියාව උදව් වෙනවා භාවනාව දියුණු වෙන්න. සිහියයි නුවණයි. ඉතින් මෙහෙමයි. දැන් ඔය වචන දෙකක් ගත්තාම දෙකක්, සිහිය නුවණ දෙකක්. ඉතින් මේ දෙක එකතු කර ගැනීම තමයි වැදගත්. සති සම්පජන්නේ කියලා කිවි සිහිය සිහිය කියන එක සරල වාර්ථ දැක්කුවේ සිද්ධ වෙන දේ දන්නවා මොකද්ද වෙන්නේ දන්නවා ඇහෙනවා කපුටෙක් කෑ ගහනවා ඒක දන්නවා සිහියෙන් හිටියොත් දන්නවා ඇහුණා කියන එක යමක් මතක් වෙනවා මතක් වුණු බව දන්නවා හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා ඇතුල් වුණු පිට වුණු බව දන්නවා සිහිය තිබ්බොත් දැන් ස්වභාවිකව සිද්ධ වෙන හැම දෙයක්ම සිහියෙන් ඉන්නවා නම් දන්නවා සිහිය සම්බන්ධ වෙන්නේ ස්වභාවික සිදුවීම් වලට තමා ආශ්‍රිතව සිද්ධ වෙන්නේ දැන් නුවණ කියන්නේ තමන් හිතාමතා කරන දේනේ නුවණින් කරන්න ඕනේ ඒක තමයි සම්පජඤ්ඤය කියන්නේ සම්පජඤ්ඤය කොටසට ඔය සතිපට්ඨාන කායනුපස්සනාවේ තියෙන ටික අරන් බලන්න අපි හිතාමතා කරන දේවල් ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හෝති ආලෝකිතෝ ඉලෝකිතේ දැන් ඔය විදිහට හිත ගන්නකොට ඉඳ ගන්නකොට වාඩි වෙනකොට හාන්සි වෙනකොට ඇවිදිනකොට කතා කරනකොට නිහඬව ඉන්නකොට ඇඳුම් අඳිනකොට ඇඳුම් ගලවනකොට වැසිකිලි යනකොට කැසිකිලි යනකොට ඉදිරියට යනකොට පිටුපස්සට එනකොට අත් දිගහරිනකොට අත් නමනකොට මේ හැම වෙලෙම සම්පජානකාරී හෝති දැනගෙන කරන්න නුවණින් කරන්න. ඒතර මේ හිතාමතා කරන දේවල් වලට තමයි නුවණ ඕනේ වෙන්නේ. සාමාන්‍යයෙන් සිද්ධ වෙන දේ සිහියෙන් දැනගන්න. සිහිය තිබ්බ නැත්නම් අපි දන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා. ඔහි වෙනවා. දේවල් සිද්ධ වෙනවා. හුස්ම ඇවිත් යනවා වගේ. දැන් හුස්ම කොච්චරනම් ඇවිත් යන්න ඇද්ද? සිහියෙන් හිටියොත් තමයි තේරෙන්නේ. එක හුස්මක් හරි තේරෙන්නේ සිහියෙන් හිටියොත්. සිහිය නැත්නම් සිද්ධ වෙන කිසි දෙයක් තේරෙන්නේ නැහැ. ඉපදුනා. සිහිය තිබුණ නැහැනේ අපිට. අපි ඉපදුණු බව අපි දන්නේ නැහැ. උපන්න බව දන්නේ නැහැ සිහිය නැති නිසා. ඉතින් ධන ගාන්ට ඇති බඩ ගාන්ට ඇති. ඔය එකක්වත් සිහියෙන් නෙමෙයි කලේ. කන්ට ඇති කොච්චරනම් කෑම කන්ට ඇද්ද? ඒ සිහියෙන් නෙමෙයි. ඉතින් ඔන්න කවදා හරි දවසක සිහියෙන් කන්න පටන් ගත්තොත් තමයි මේ ආහාර ගන්නවා කෑම කනවා කියන්නේ මොකද්ද කියන එක තේරෙන්න පටන් ගන්න. ඉතින් ඔය ඇත්තටම බොහෝ දෙනෙක් ඉඳුල් කට ගන්න උගාක් පහ වෙලා. පුංචි කාලේ නෙමෙයි. ආ පුංචි කාලේ නෙමෙයි. සමහර අය මැරෙනකලුත් ඉඳුල් කට ගාලා නෑ. සිහිය තියෙන්න මොන සිහිය නැත්තම් දන්නේ නෑ. ඔය දේවල් ඔහි සිද්ධ වෙවි සිද්ධ වෙවි සිද්ධ වෙවි යනවා ජීවිතේ. ධන ගෑවා, බඩ ගෑවා, ඇවිද්දා, ඉස්කෝලේ ගියා, විභාග ලියුවා, පාස් වුණා, රස්සාවට ගියා. විවාහ වුණා, ගෙවල් දොරවල් හැදුවා, දරුවෝ හැදුවා, දරුවන්ගේ දරුවෝ හැදුවා, විවාහ කරලා දුන්නා. මේ ඔක්කොම හේ හරියට නිදාගෙන ඉන්නකොට දකින හීන මගේ. එක හීනකින් තව හීනෙකට, ඒ හීනෙන් තව හීනෙකට. යනවා. ඉතින් අපි දැක්ක හීන තමයි තරුණ කාලේ කියන්නේ අපි දැක්ක හීනයක්. පුංචි කාලේ කියන්නේ අපි දැක්ක හීනයක්. ඒ දැක්ක හීනයක්. ඒ සිහිය නෙමෙයි නම් හිටියේ ඒක දැක්ක හීනයක් එච්චරයි. ඉස්කෝලේ පාසල් කාලේ මතක් කරගන්න. අපි ඊයේ සතිය හරි ඊයේ හරි දැක්ක හීනයක් මතක් කරගන්න ලොකු වෙනසක් නැහැ. ඉතින් දැන් මේ වර්තමානියත් එහෙම වෙන්න පුළුවන්. සීය නෙමෙයි නම් ඉන්නේ ওই හීනයක් ඇතුලේ ඉන්නවා වගේ තමයි. ඒ තම මහලු විය කියන හීනයත් අපි දකි තව ටික කාලෙකින්. දකි හිටියොත් දැකි ඊට කලින් මැරුණොත් දකින්න බෑ නමුත් හිටියොත් දැකි එහෙම ගිහිල්ලා මරණය කියන හීනයක් දැකි මේ එකකවත් අවදිවීමක් නැහැ ඔහේ අවදිවීමක් නැහැ ඇහැරීමක් නැහැ සිහිය නැත්තම් ඔය ඔක්කොම හීන විතරයි එතට ඉපදුනේ අසීයෙන් ජීවත් වුනේ අසීයෙන් මැරෙන්නෙත් අසීයෙන් දුක් විඳේ අසීයෙන් සතුටු උනේත් අසීයෙන් තරහ ගත්තෙත් අසීයෙන් ආදරය කළෙත් අසීයෙන් බැන්නෙත් අසීයෙන් බය වුනෙත් අසීයෙන් එතකොට මුළු සංසාරෙම ඔය අසීයෙන් තමයි යන්නේ දිගටම 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 ඒ නිසයි සිහිය ඇති කරගන්න කියන්නේ එතකොට සිහියත් එක්ක මේ නුවණත් ඕනේ නුවණ ඕනේ වෙන්නේ අපි හිතාමතා කරන දේවල් දෙපාරක් හිතන්න හිතලා තමයි අපි හැම දෙයක්ම කරන්නේ ඒ සාමාන්‍ය චේතනාවට අනුව ශනිකව ක්‍රියා කරන්න එපා අපි හිතුණා හිතිච්ච ගමන් ඒ සිතිවිල්ල ක්‍රියාවකටපත් කරනවා නේ. සිතිවිල්ලක් ආව දහවල් දෙයක් කරන්න ඕනේ කියලා අර පැත්ත බලන්න ඕනේ කියලා හිතුණාද? හිතුණු ගමන්ම බලනවා. තමට අපි සිතිවිල්ලක් ආවා කියලා දන්නේ නැහැ. දැන් බලන්න කලින් අර චේතනාව අඳුනා ගන්න. අන්න සිහිය ඕනේ වෙන්නේ ඒකට, ඒ චේතනාව අඳුනා ගන්න. බලන්න හිතුණා, කණ්ඩ හිතුණා, කියන්න හිතුණා, අහන්න හිතුණා, අඳුනා ගන්න. දැන් අඳුනාගෙන ඊට පස්සේ තමයි නුවණ ඕනේ වෙන්නේ. බලන්න ඕනේද? අහන්න ඕනේද? මේ කළ යුතු දෙයක්ද නොකළ යුතු දෙයක්ද? මේ වෙලාවට අවශ්‍යද නැද්ද? විමසා බලන්න. සම්පජන්ණේ කියන්නේ ඒයි. නුවණින් බලන්න. එහෙම බැලුවහම අවශ්‍ය නැහැ කියලා තේරෙනවා නම් මේ චේතනාව අතහැරලා දාන්න. ඒ සිතිවිල්ල අතහරින්න. ඕනකම අතහරින්න. ඒ ඔන්න අවශ්‍ය නම් ක්‍රියාත්මක කරන්න. සම්පජන්ණේ කියන්නේ ඒයි, නුවණ, සිහි නුවණ. සිහිය තිබ්බොත් තමයි නුවණ එන්නේ. දැන් දෙපාරක් හිතන්න ඒ නිසා. දැන් ඔය අපි අපේ සංස්කෘතිය, සිංහල සංස්කෘතිය තියෙන කාරණයක් තමයි සමහර විට මේ අහනවනේ. ලින්දේ නනා ඉන්නකොට අහනවා, ආනානවද? කෑම කකයිනේ, ආකනවද කියලා අහනවා. ඉතින් අපි හිතන මොකටද අහන්නේ? අහන්න ඕනේ. මොකද දන්නේ නැහැ. මේ නාන කෙනා දන්නේ නැහැ නාන බව. ආහාර ගන්නවා තමයි, කනවා තමයි, නමුත් දන්නේ නැහැ. ඒ නිසා කවුරු හරි එහෙම අහනවා නම් හරි වටිනවා ඒක. එතකොට ඔන්න ඇත්තද? කනවාද? ඇත්තනේ, මං කනවනේ. ඉතින් මේ විහිළුවක් නෙමෙයි ඒක. ඉතාලම වැදගත්. ඉතින් දැන් මේ සම්පජන්ණයෙන් කරන්නේ තමන් මහගන්න එක. මේ කවුරු කාටවත් මේක පඩියක් දීලා ඔක අහහින්ට බෑනේ හැම වෙලේම. තමන්ගෙන් අහගන්න මොකද්ද මේ කරන්නේ? කුමක්ද මා කරන්නේ? කුමක්ද මා කරන්ට යන්නේ? මා නාන බව දන්නවද? මං කෑම කන බව දන්නවද? කතා කරන බව දන්නවද? ඇවිදින බව දන්නවද? තමන්ගෙන් වරින් වර අහන්න ওই ප්‍රශ්න. අහන්න. ඒ හැඟීමෙන් තව කෙනෙක්ගෙන් ඇහුවත් කමක් නැහැ. ඒක වටිනවා. තව කෙනෙකුටත් ඒ උදව්ව කරන්න අහන්න. ඉතින් ඒ තමයි සම්පජන්ණය කියන්නේ. එතකොට සිහිය මුල් කරගෙන තමයි ওই නුවණ එන්නේ. ඒ නුවණ ආවහම අනවශ්‍ය ක්‍රියා, අනවශ්‍ය වචන, අනවශ්‍ය කතාබහ, අනවශ්‍ය කල්පනාවල් සෑහෙන්න මුලින්ම කපලා දාන්න පුළුවන්. සම්පජන්ණේ තියෙනවනම්. එතකොට හිතටත් විවේකයි, කතාවටත් විවේකයි, ඇඟටත් විවේකයි. එතකොට අර අවශ්‍ය අත්‍යවශ්‍ය ටිකට තමන්ගේ උපරිම ශක්තිය යොමු කරන්න පුළුවන්. දැන් ඔය පාඩම් කරන දරුවන්ට කතා කරනකොට නෑ, අය කියනවා පැය මෙච්චර පාඩම් කරනවා, පැය දෙකක් තුනක් හතරක් පහක් පාඩම් කරනවා. මේක මේ ඔය පාඩම් කිරිල්ල මතක තබා ගැනීම, තේරුම් ගැනීම කාලයෙන් මනින්න බෑ. ඒ කියන්නේ පැයක් පාඩම් කරොත්ද වැඩිපුර මතක තියෙන්නේ, පැය දෙකක් පාඩම් කරොත්ද එහෙම කියන්න බෑ. දැන් පැයක් පාඩම් කරනවා කිව්වට බලන්න ඒ පැය ඇතුලේ කොච්චර හිත දුවනවද? කී දෙයක් ගැන කල්පනා කරනවද? පොත දිහා විතරක් නෙමෙයි බලාගෙන ඉන්නේ, තව වටපිට බලනවා, තව දේවල් වලට ඇහුම්කන් දෙනවා. එතකොට ඒ ටික ඔක්කොම අතහැරියොත් පැයක් කිව්වට මිනිත්තු 10ක්වත් පාඩම් කරලා නැහැ. ඒ සියලුම කාලය එකතු කළා ඒ ටික අඩු කරොත් එහෙම පැයක් පාඩම් කරනවා කියන කෙනෙක් මිනිත්තු 10ක්වත් පාඩම් කරන්නේ නැතුව. ඒ නිසා ඔය සම්පජන්ණයෙන් මිතු 10ක් පාඩම් කළොත් අර පැයක් අසම්පජන්ණයෙන් පාඩම් කරලා ගන්න ප්‍රයෝජනේ ගන්න පුළුවන්. පැයකින් ගන්න බැරි ප්‍රයෝජනේ මිනිත්තු 10කින් ගන්න පුළුවන්. කාලේ ඉතිරි වෙනවා. සති සම්පජන්ණයෙන් ඉඳ කාලේ ඉතිරි වෙනවා. මහන්සිය අඩු වෙනවා. විවේකය වැඩි වෙනවා. වැරදීම් අඩු වෙනවා. පසුතැවිලි වීම අඩු වෙනවා. දැන් අපරාධ කියලා හිතන එක අඩු වෙලා යනවා. එක වැඩේ දෙතුන් වතාවක් කරන්න වෙන එක අඩු වෙනවා. එතකොට තමයි ජීවිතේ ක්‍රමවත් වෙන්නේ, ලස්සන වෙන්නේ. තෘප්තිය කියන එක තමන්ගේ ක්‍රියාවලින් තෘප්තියක්, ජීවත් වීමෙන් තෘප්තියක් ලැබෙන්න පටන් ගන්නවා. සතුටක්, සැනසීමක් ලැබෙන්න පටන් ගන්නවා.